හොඳයි එහෙනම් හැමදිනාම පන්සිල් සමාදන් වීම සඳහා තුන් සැරයක් නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේතබ්බං. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සමුදය ධම්මානුපස්සීව චිත්තස්මින් විහෙරති. වය ධම්මානුපස්සීව චිත්තස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීව චිත්තස්මින් විහෙරති. අතිචිත්තෝ දිවාපනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. යාව දේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිසිතෝ ච විහෙරති. නචකින්චි ලෝකේ උපාදීයති. ඒවම්පි භික්කවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති තී. උතුම් බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා. ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා. ආරි මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා. ඒ වගේම මා මේ උතුම් මාරේ භූමිට බිහි කළා වූ මාගේ ගුරු පියාණන් වහන්සේ වන අවසරයි අති ගෞරවනීය වතුරගම නන්දසිරි ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි අවසරයි. ඒ වගේම මේ ආරි මාර්ගයේ යෑමට නොයෙකුත් ආකාරයෙන් උදව් උපකාර කළා වූ මාර්ගෝපදේශ ලබා දුන්නා වූ ඒ සියලු මාරිතුමන් වහන්සේලට නමස්කාර කරමි අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වතුන් අද දිනේදී සහභාගී වෙන්නේ සෑම සෙනසුරාදා දිනකම පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවේ 28 වන ධර්ම දේශනාවටයි. පහුගිය ධර්ම දේශනාවලදී අපි මේ සිත ගැන සාකච්ඡා කරන්න උත්සාහ කළා. ඉන් පසුව අපි මේ සිත ගැන ප්‍රායෝගිකව බලමු කියලා දැනට ධර්ම දේශනා තුනක් මේ විදර්ශනා කරන ආකාරය කොහොමද කියලා තේරුම් ගන්න කරගෙන ගියා. එතකොට පළවෙනි ධර්ම දේශනාවේදී අපි පොඩි කමටහනක් දුන්නා, හැම දැනීමක්ම දැනෙනකොට සිතක් කියලා දැනගන්න කියලා. ඊළඟට දෙවෙනි ධර්ම දේශනාවේදී තවත් පොඩි කමටහනක් දුන්නා, මේ හැම සිතක්ම අනිත් වෙලා යන බව දැනගන්න කියලා, අනිත්‍ය වෙන බව දැනගන්න කිව්වා. ඊළඟට තුන්වෙනි ධර්ම දේශනාවේදී මීට පෙර කරපු දේශනාවේදී හැම වෙලාවකම අපිට කුමක් හෝ දෙයක් දැනෙන ස්වභාවයක් තියෙනවා. හැම වෙලාවකම අපි මේ ආයතන හයේ කොයි ආයතනයක හරි සිතක් එක්ක ඉන්නවා. එතකොට අපිට මේ වෙලාවේ තියෙන්නේ මොන සිතක්ද කියලා අඳුරගන්න කියලා කිව්වා. ඒ කියන්නේ පෙනෙන සිතක්ද, ඇහෙන සිතක්ද, ගන්සුන් දැන් සිතක්ද, රස දැන් සිතක්ද, ස්පර්ශ දැන් සිතක්ද, මතක් වෙන සිතක්ද කියලා, මේ මොන සිතක්ද දැන් මේ විලේ දැනෙන්නේ කියලා අඳුරගන්න කියලා මීට පෙර 27 වෙනි දේශනාවේදී අපි කමඨහනක් විදියට දුන්නා. එතකොට අපි ඊගිය සතියේදී තවත් කරා මේ සිත ගැන ලක්ෂණ ටිකක් කියන ගාතාවක්. දූරංගමං ඒක ජරං අසරීරං ගුහාසයන් යේ චිත්තං සංයමෙස්සanti මොක්ඛanti මාර බන්ධනාති. එතකොට මේ සිත අපි ගිය සතියේදී සාකච්ඡා කරා, මේ සිතට දුර ගමන් යන්න බෑ. දූරංගමං කියලා කිව්වේ අතීතයේ බොහෝ ඈත අතීතයේ දේවල් මතක් කරගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අනාගතයේ බොහෝ දුරට දේවල් මෙහෙම මෙහෙම කරන්නම් කියලා සිතීමේ හැකියාව තියෙනවා. එහෙම නැතුව මේ දුර ගමනක් යනවා නෙවෙයි මේ මනස සිත කියලා අපි තේරුම් ගත්තා. ඊළඟට ඒකචරං, ඒකචරං කියලා කියන්නේ තනිව හැසිරෙනවා, වරකට එක සිතක් පමණක් පවතිනවා. එතකොට අපි දැන් මේ පළවෙනි අර සිත කියන්නේ දැනීමක් කියලා බලන භාවනාවත්, මේ සිත අනිත්‍ය වෙනවා කියලා බලන භාවනාවත් කරා නම් මෙන්න මේ ඒකචරං කියන ගුණේ තමන්ට පැහැදිලිව මේ මේ භාවනා දෙකෙන් තමන්ටම දැනෙන්න පුළුවන්. මොකද දැනීම් කියන ඒවා එක දැනීම එක සැරයකට තියෙන එක, මේ මේ ඉගෙනගෙන වැඩක් නෑ. අපිට තමන්ට ප්‍රායෝගිකව දැනෙන්න ඕනේ එක සැරයකට දැනෙන්නේ එක දෙයක් පමණයි කියලා. එතකොට වේදනානුපස්සනාවේදීත් අපි දැක්කා එක වේදනාවක් දැනෙන්නේ කියලා. අන්න ඒ විදිහට මේ ප්‍රායෝගිකව බලනකොට එයාට පේන දෙයක් තමයි එක දැනීමක් දැනෙනවා, ඒක නිරුද්ධ වෙනවා. නැත්තම් මේ රූප දැනෙනවා, පෙනෙන සිත ඇති වෙනවා, ඒක නිරුද්ධ වෙනවා, ඇහෙන සිත ඇති වෙනවා, ඒක නිරුද්ධ වෙනවා. ඒ සිත තියෙදි තව සිතක් ඇති වෙන්නේ. අන්න ඒ විදිහට මේ එකවරකට එක සිතක් තියෙනවා කියන එක ප්‍රායෝගිකව දැක ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ පළවෙනි වියට දුන්න කමටහන, දෙවෙනි දුන්න කමටහන තමයි වැඩුවා. එතකොට අපි කිව්වා මොන සිතද තියෙන්නේ කියලා බලන්න කියලා කිව්වා. එතකොට මේ භාවනා කරනකොට තමන්ට පැහැදිලිව තේරෙනවා මේ ගුහාසයන් කියන කොටස. එහෙම නැත්තම් මේ දැන් ඔන්න ඇහැ කියන ගුහාවේ තමයි සිත හැදිලා තියෙන්නේ. පෙනෙන සිත හැදෙන්නේ ඇහැ කියන ගුහාවනේ. ඇහැ නැත්තම් පෙනෙන සිත හැදෙන්නේ නැහෙනේ. එතකොට කන කියන ගුහාවේ තමයි ඇහෙන සිත හැදෙන්නේ. කන කියන ගුහාව නැත්තම්, කන නැත්තම් අපිට ඇහෙන සිත හැදෙන්නේ නැහැ. හදිසි අපිට මේ ඇහැ කියන එක පෙනෙන්නේ නැති වුණා නම් එහෙම අපිට අපි කතා කරා මේ අනිත් පස් දෙනාට බෑ මේ පෙනෙන සිත හදන්න, නැත්නම් රූප දැනගන්න බෑ. කන කියන එක ඇහෙන්නේ නැති වුණා නම් අපේ මේ අනිත් පස් දෙනාට බෑ මේ ඇහෙන සිත හදන්න. අන්න එහෙමනම් අපිට තේරෙනවා මේ එක එක තනි තනියම සිත් හයක් හැදෙනවා. ඒ සිත් හය ගුහා හයක හැදෙනවා. අන්න ඒ විදිහට අපිට මේ දැන් කොයි සිතද තියෙන්නේ කියලා ගිය සතිය කරපු භාවනාවේදී මේ පෙනෙන සිතද, ඇහෙන සිතද, ගන්සුන් දැන් සිතද, රස දැන් සිතද, ස්පර්ශ දැන් සිතද, මතක් වෙන සිතද කියලා මේ ඇති වෙන සිත මොකද්ද කියලා බලනකොට එයාට තේරෙනවා මෙන්න මේ සිත ඇති වුණේ මේ ඇහැ ඇහි තමයි මේ සිත ඇති වුණේ. ඇහැ නිසා හටගත්තේ මේ සිත. ඔන්න විදිහට මෙන්න මේ ගුහාසයන් කියන අවස්ථාව තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේක ප්‍රායෝගික කරා නම් මේ ප්‍රායෝගික කරපු අය විතරයි ඉතින් මේවා තේරෙන්නේ. එහෙම නැත්නම් මේක දේශනාවක් විතර අහගෙන හිටපු අයට මේක නිකම්ම වචෙන් ටිකක් විතරක් වෙයි. මේ භාවනා කරා නම් Tamanටම තේරෙන්න පටන් ගන්නවා හැම වෙලාවකම අපි මේ ආයතන හයේ සිතක් තුල තමයි ඉන්නේ. මේ සිත හය තුල තමයි ඉන්නේ. කියන එක තමන්ට පැහැදිලිව තේරෙන්න පටන් ගන්න. හැම වෙලාවෙම මේ ආයතන තුල සිතක් තියෙනවා, කොයි ආයතන එකක කොයි විලේ හරි අපි ඉන්නවා. අන්න ඒ විදිහට මේ ඒ වෙලාවට ඒ ආයතනේ සිත විතරයි තියෙන්නේ. නැත්තම් අපි මේ මාතෘකා කරගත්තේ දැන් අපි මේ පළවෙනි ධර්ම දේශනාවේදී මේ ධර්ම දේශනා මාලාව ආරම්භ කරනකොටම අපි මේ සංයුතනිකයි දේවතා සංගීතයේ තියෙන මේ ලෝක සූත්‍රයේ තමයි අපි මේක ආරම්භ කරේ. එතකොට ඒකේ පළවෙනි ගාතාව මම හිතනවා අර දිවිවහපු ප්‍රශ්නේ මේ පිරිසට මුලින් ඉඳලා ආපු අයට මතක ඇති. මේක ගොඩක් සැරයක් අපි කතා කරලා තිනවා. කිස්මින් ලෝකෝ සමුප්පන්නෝ, ලෝකේ කොහෙද හටගත්තේ? බුදුරජාණන් වහන්සේ මොකද දෙන උත්තරේ? චස්සු ලෝකෝ සමුප්පන්නෝ, මෙන්න මේ ආයතන හය තුල තමයි ලෝකේ හටගත්තේ. ඇහැ කියන ආයතනේ ඇතිවෙන මේ පෙනෙන සිත කියන එකට කිව්ව රූප ලෝකේ කියලා. කන කියන ආයතනේ ඇති වෙන ඇහෙන සිතට අපි කිව්ව ශබ්ද ලෝකේ කියලා. නහය කියන ආයතනේ ඇති වෙන ගඳ සුවඳ කියන දැනෙන සිතට කිව්ව ගන්ධ ලෝකේ කියලා. දිව කියන ආයතනේ ඇති වෙන රස දැනෙන සිතට කිව්ව රස ලෝකේ කියලා. කය කියන ආයතනේ ඇති වෙන ස්පර්ශ දැනෙන සිතට කිව්ව ස්පර්ශ ලෝකේ කියලා. මනස කියන ආයතනේ ඇති වෙන මතක් වෙන සිතට කිව්ව සිතුම් ලෝකේ කියලා. එහෙනම් ලෝක හයම කියලා කියන්නේ මේ සිත් හය, නැත්තම් මේ ආයතන හයේම තමයි මේ ලෝකෙ හැටගත්තේ කියලා අපිට දැන් තවත් පැහැදිලි මේ සිත ගැන කරද්දී. එමනම් ඔන්න ඒක අපට දැන් හොඳටම තේරෙනවා. ඊළඟට තවත් ප්‍රශ්නයක් අහනවානේ. කිස්මින් කුබ්බති සන්තම, මොකක් සමග වාසය කරනවද? මේ ලෝකෙ කට්ටිය මොකක් එක්කද වාසය කරන්න කියනවා. තමා වාසය කරන්නේ ජීවත් වෙන්නේ මොකක් එක්කද කියලා කියනවා. එතකොට මේ භාවනා ටික කරා නම් ඒගොල්ලන්ට තේරෙනවා අපි හැම වෙලාවෙම ජීවත් වෙන්නේ මොකක් එක්කද? ඇහැ එක්ක, කන එක්ක, නහය එක්ක, දිවේ එක්ක, ශරීරේ එක්ක, මනසේ එක්ක. මේ හය නැතුව අපි ජීවත් වෙච්ච වෙලාවක් නැහැ. අර ගැඹුරු නින්දට ගිහපුවාම මෙන්න මේ හය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙතන මේවත් සමග ඉඳීමක් කියලා නැහැ. එතකොට අන්න ඒ වෙලාවේදී මේ ආයතන වල නැතුව ගැඹුරු නින්දේදී විතරයි භවාංග ස්වභාවේ සිත් සකස් වෙන එක අපි දන්නේ නැහැ. නමුත් අපි ඒක ගැන කතා කරන්න අවශ්‍යතාවයකුත් නැහැ ඒක නිසා. එතකොට අපිට මේ ප්‍රශ්න තියෙන්නේ, දුක තියෙන්නේ මේ භවාංගයේ තුල තියෙන සිත්ින්ද නෙවෙයි. අපට දුක සකස් වෙන්නේ මේ ආයතන තුල ඇති වෙන සිත් නිසා. ඊළඟට අපි මේ සංසාරයන්නේ භවාංගය නිසා නෙවෙයි, මෙන්න මේ ආයතන වල ඇති වෙන සිත් උපාදානෙ වෙච්ච නිසා, භවයේ සකස් වුන නිසා. එහෙමනම් අපිට ප්‍රශ්නේ විසඳගන්න තියෙන ආයතන හයයි කියලා මීට ඉස්සෙල්ලා දේශනාවලදී මෙහින්නාසේ මතක් කළා. ඉතින් මං හිතනවා මේක නැවත මතක් කරන්නේ මේක තවත් එතකොට නැවත නැවත තහවුරු වෙන නිසා. එතකොට අපි කියනවා මම දරුවොත් එක්ක ජීවත් වුණා, යාළුවොත් එක්ක ජීවත් වෙනවා, මේ ලොකු සෙනගක් එක්ක ජීවත් වෙනවා, ඔය විදිහට එක එක අයත් එක්ක ජීවත් වෙනවා කියලා. ඇත්තටම ඔබම හිතලා බලන්න ඔබ කාගෙත් එක්කද ජීවත් වෙන්නේ කියලා. මේ ඇහත් එක්ක, කනත් එක්ක, නහයත් එක්ක, දිවත් එක්ක, ශරීරයත් එක්ක, මනසත් එක්ක නෙමෙයිද ජීවත් වෙන්නේ? අපි බාහිර දෙයක් එක ජීවත් වෙනවා කියලා හිතුවට ඒ බාහිර ලෝකේ කියන එක හැදිලා තියෙන්නේ මෙන්න මේ ආයතනය තුළ. මේ ආයතනය නිසා තමයි මට මේ ලෝකේ අඳුර ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ ආයතනය තමයි මට මේ ලෝකේ හැදලා දෙන්නේ. එහෙනම් අපි හැම වෙලාවෙම ඉන්නේ මේ ආයතනයක් එක්ක. මේ ආයතන හයත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. එහෙනම් මේවා පැහැදිලි වෙනවා. ඇත්තටම තමන්ට මේ කරන භාවනා කියන ඒ කොටස් වඩනවා නම්, ප්‍රායෝගිකව බලනවා නම් මේක තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙනවා. මේක තමයි මේ බුදුහාමුදුරු දේශනා කළේ. මේ බුදුහාමුදුරු දේශනා කරපු බොහෝ සූත්‍ර, බොහෝ ධර්ම දේශනාවල මේ දේශනා කරන දේවල් අපට ප්‍රායෝගිකව දකින්න පුළුවන් දේවල්. එක එක අවස්ථාවලදී තමන්ගේ ප්‍රඥා මට්ටම් වැඩෙනකොට මේ ධර්මයේ මේක තමයි බුදුහාමුදුරු මේ කිව්වේ කියලා, මෙන්න මේ සූත්‍රයේ මේ කියපු දේ තමයි මට මේ දැනෙන්නේ, මෙන්න මේක තමයි මේ ඇත්ත කියන එක තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ ධර්මයේ කියන එක හරිම ඒකයි කියන්නේ මේක මේ ප්‍රායෝගිකව දකින්න එක, ඒහි පස්සේ කැවිලා බලන්න කියලා පෙන්නන්න පුළුවන් දෙයක් කියලා. එතකොට අපි මේ ගාථාවේ කියන තේරුමත් අපි ඒකයි කිව්වේ, මෙන්න මේ චස්සුන් කුබ්බති සත්තම, මේ හයත් එක්කයි ජීවත් වෙනවා කියන එක තමන්ට මේ වචනයක් විදිහට පාඩම් කරනවට වඩා තමන්ටම ප්‍රායෝගිකව දකින්න පුළුවන්. මේ හයත් එක්ක තමයි ඉන්නේ, වෙන කොහෙවත් ඉන්න කෙනෙක් නෑ, ඉන්න පුද්ගලයෙක් නෑ. මේ හයෙන් තමයි ඉන්න බවක් අඳුරගන්නේ. දරුව කියනෙක් කෙන අඳුරගන්නේ රූපය අඳුරගන්නේ ඇහේ, එයාගේ සද්ධය අඳුරගන්නේ කණේ, ඔය විදිහට එයාගේ ස්පර්ශය අඳුරගන්නේ මේ කයෙන්, ඔය විදිහට ඒ ආයතනවලින් අඳුරගන්නේ ඒ. එතකොට අපි අඳුරන්නේ බාහිර තියෙන දෙයක් උපකාර වෙනවා මේ දැනීම අඳුරගන්න. يعني දරුව නැත්තම් මට දරුව කියන රූපේ පේන්නේ නැහැ. නමුත් ඒ උපකාර වෙලා, බාහිර රූප උපකාරය වෙලා මෙන්න මේ ආයතනයත් එක්ක තමයි මම මේ ඉන්නේ. එතකොට එhmenan අපි බලමු තවදුරටත් මේ සිත ගැන අපි තේරුම් ගන්න උත්සාහ කරන තව චුට්ටක් ඉදිරියට යමින්. එතකොට අපිට මේ වෙනකොට මං හිතනවා හැම දිනෙකටම මේ දේශනාවලට සම්බන්ධ වුණා නම් පැහැදිලිවම තේරලා ඇති අපට ලෝක එකක් නෙවෙයි, ලෝක හයක් තියෙනවා. ඒ ලෝක හය කියලා කියන්නේ අපේ සිත් හයටමයි. එතකොට මේ ලෝක හය හදලා දෙන්නේ, මේ සිත් හය හදලා දෙන්නේ අපේ මේ ආයතන හය. මොනවද මේ ආයතන හය? ඇස, කන, දිව, නාසය, ශරීරය, මනස. එහෙනම් ජීවත් වෙන තාක්කල් මං උදේ ඉඳලා රෑ වෙනකන් ඉපදිච්ච අවසල මැරෙනකම් මොකද කරලා තියෙන්නේ? මේ ඇහත් එක්ක ජීවත් වුණා, කනත් එක්ක ජීවත් වුණා, නහයත් එක්ක ජීවත් වුණා, දිවත් එක්ක ජීවත් වුණා, ශරීරයත් එක්ක ජීවත් වුණා, මනසත් එක්ක ජීවත් වුණා. එතකොට මේ එක අවස්ථාවකදී එක ආයතනයක් එක්ක විතරයි මං ජීවත් වෙන්නේ. නැත්නම් මට එක අවස්ථාවකදී එක ආයතනයක් විතරයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක චරං කියන ස්වභාවය. හිතලා බලන්න, මම නිකම් මේක මතක හිටින්න චූටි උදාහරණයක් කියන්නම්. පොඩි මතක තියාගන්න ලේසි වෙන්න. අපි හිතමු හරියට මේක බල්බ් හයක් වගේ, මේ ආයතන හය බල්බ් හයක් වගේ කියලා හිතන්න. එතකොට හිතමු අපි මේ උදාහරණයක්, මේ ඇත්ත කතාවක් නෙවෙයි. ඇහැ කියන එක රතු පාට බල්බ් එකක්, කන කියන එක කොළ පාට බල්බ් එකක්, නහය කියන එක නිල් පාට බල්බ් එකක්, ඔය විදිහට මේ පාට හයක බල්බ් හයක් කියලා. එහෙම නැත්නම් අපි හිතමු මේක තොරණක් කියලා. තොරණක් තියෙනවා මෙතන. මේකේ තියෙනවා පාට හයක බල්බ් හය. එතකොට මේ බල්බ් හයේ නීතියක් තියෙනවා. මොකක්ද? අපි දැක්ලා තියෙන තොරණ, මේ තොරණේ නීතිය මොකද්ද? වරකටපත් වෙන්නේ එක බල්බ් එකක් පමණයි. එතකොට ඒක නිවෙන්න ඕනේ අනිත් බල්බ් එකපත් වෙන්නේ. ඒක චරන්නේ නේද? එතකොට අපි හිතුවත් එහෙම මේ බල්බ් හය පාට හයකින් තියෙනවා කියලා හිතලා බලන්න, විනාඩි 5ක් විතර මේක දිහා බලන්න ඉතින් කොහොම පෙනේවිද කියලා. රතු පාටපත් වෙනවා නිවෙනවා, කොළ පාටපත් වෙනවා නිවෙනවා, දම් පාටපත් වෙනවා නිවෙනවා. ඔය විදිහට පාට 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 තොරණක් වගේ පත් වෙන නිවෙන බව අපිට පේන්න පුළුවන් වෙයි නේද? අන්න ඒ වගේ හිතලා බලන්න. එතකොට ගෙදර 5 දිනක් හිටියොත් එහෙම කොහොමද මේ ගෙදර පාට විදිය කියලා? එක්කෙනෙක් රූප බලනවා, අනිත් එක්කෙනා සද්ද අහනවා, අනිත් එක්කෙනා මනසින් හිතනවා. එතකොට පාට පාට හරි අමුතු එකක් පෙනේ නේද? නමුත් මෙහෙම වෙන්නේ නැහැ. මං කිව්වේ මේ උදාහරණේ. ඒක තමයි ඇත්ත ස්වභාවය නේද? මෙහෙම තමයි වෙන්නේ. හිතලා බලන්න එහෙනම් මෙන්න මේ සිත් හය කියන එක තොරණක් වගේ ඉපදෙන නිරුද්ධ වෙන ආයතනේ ආයතනේ ඉපදෙන නිරුද්ධ වෙන සිත් හයක් අපට පවතිනවා. උදේ ඉඳලා රෑ වෙනකන් ඉපදිච්ච දවසල මැරෙනකන් මේක නෙවෙයිද සිදුවුනේ? මේ මම කියන කෙනා තුළ මෙන්න මේ සිත් හය ඉපදෙන නිරුද්ධ වෙන එක නෙවෙයිද සිදුවෙන්නේ? එහෙනම් මම කියන කෙනා තුළ විතරද මේ තොරණ වගේ ඉපදෙන නිරුද්ධ වෙන සිත් හයක් තියෙන? නැත්තම් මට විතරද මේ වගේ තොරණක් තියෙන්නේ? නෑ නේද? මගේ නිවසේ ඉන්න හැම කෙනාටමත් මෙන්න මේ විදිහට ආයතන හය ඉපදෙන නිරුද්ධ වෙන සිත් හයක් තියෙනවා, තොරණක් තියෙනවා. ඊළඟට මගේ ළඟ සිටින දුර සිටින සීලුම අයටත් මෙන්න මේ ආකාරයෙන්ම ඉපදෙන නිරුද්ධ වෙන සිත් හයක් තියෙනවා, මේ වගේම තොරණක් තියෙනවා. මේ ලෝකේ සිටින සියලුම මිනිස්යන්ට මෙන්න මේ ආකාරයට ඉපදෙන නිරුද්ධ වෙන තොරන් තියෙනවා, නැත්තම් මේ සිත් තියෙනවා. මේ මිනිස්යන්ට විතරද මේක වෙලා තියෙන්නේ? සත්තුන්ගේ හැම නෙවෙයිද? සත්තුන්ගෙත් මෙහෙමයි නේද? සත්තුන්ටත් මොකද වෙන්නේ? වෙනම තොරණක් තියෙනවා. ඉපදෙන නිරුද්ධ වෙන පත් වෙන නිවන බල් තියෙනවා වගේ ඒගොල්ලොන්ගේ තායතන හට ගන්නවා. සිත් ඇති වෙනවා, නිරුද්ධ වෙනවා, සිත් ඇති වෙනවා, නිරුද්ධ වෙනවා, සිත් ඇති වෙනවා, නිරුද්ධ වෙනවා. දිව්‍ය ලෝකෙට ගියොත් ඔබට මොනවද හම්බෙන්නේ? මීට වඩා වෙනස් දෙයක් සිදු වෙනවද? දිව්‍ය ලෝකෙට ගියත් මෙන්න මේ සිතේ ස්වභාවය මේකම තමයි. දෙවියන්ට කියලා මේ සිත් ඔක්කොම එකට හටගන්නේ නැහැ. දෙවියන්ගේ සිතත් ඒක චරන් තමයි. එක ආයතනයක හටගන්නව නිරුද්ධ වෙනවා, එක ආයතනයක හටගන්නව නිරුද්ධ වෙනවා, තව එකකට හටගන්නව නිරුද්ධ වෙනවා. එහෙමනම් එතන දිව්‍ය ලෝකයේ සිටිනාය තුලත් මෙන්න මේ වගේ තොරණක් වගේ ඇතිවෙන නිරුද්ධ වෙන සිතය ක්‍රියාත්මක වෙනවා. එහෙමනම් ඔබ කොච්චර පින් කරලා මොනතරම් දේවල් කරලා දිව්‍ය ලෝකයට ගිහිල්ලා බොහෝ කාලයක් ජීවත් වුණත්, කල්ප ගාණක් ජීවත් වුණත්, කොහේ හිටියත් මොකද්ද සිදුවෙන්නේ? මෙන්න මේ තොරණ වගේ ඉපද නිරුද්ධ වෙන සිතයක ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඊළඟට ඔබ ප්‍රේතෙක් කියලා ඉන්නකොට ඊට වඩා වෙනස්ද? ප්‍රේතෙක් වුණත් දුකසේ මෙන්න මේ ආයතන වල සිත් ඇතිවීමින් නිරුද්ධ වීමක් සිදු වෙනවා. තොරණක් ක්‍රියාත්මක වෙනවා එතන. එතකොට නිරයට ගියපුවාම, නිරයට ගියපුවාම ලෝධිය හැලියට වෙලත් මොකද සිදු වෙන්නේ? මෙන්න මේ විදිහටම මේ ඉපදෙන නිරුද්ධ වෙන සිත් හයක් තොරණක් පත්ව විනිවිනු තොරණක් වගේ දෙයක් තමන්ට ලැබෙනවා. එහෙනම් මේක තේරෙනකොට මේ අනිත්‍ය වූ එතන එතන හටගනිමින් එතන එතන නිරුද්ධ වෙන සිත මනුස්ස ලෝකයේ ජීවත් වුණත්, දිව්‍ය ලෝකයේ ජීවත් වුණත්, ප්‍රේත ලෝකයේ හිටියත්, තිරිසන් ලෝකයේ හිටියත්, නිරයේ හිටියත්, මේ කොයි තැනක බ්‍රහ්ම ලෝකයේ හිටියත්, මොන තැනක භවයේ සකස් වුණත්, මොන තැනක ජාතියක් ලැබුණත්, ඔබට හැමදාම ලැබෙන්නේ කොයි වගේ සිතක්ද? එතන එතන ඉපදෙන නිරුද්ධ වෙන, ඉපදෙන නිරුද්ධ වෙන, එකක් පස්සේ එකක් නිරුද්ධ වෙමින් ඉපදෙමින් නිරුද්ධ වෙමින් යන සිද්ධාරාවක් මිසක් එක සිතක් නෙවෙයි කියලා ඔබට තේරුණොත් මොකද වෙන්නේ? මේ සිතට දෙන අගයට මොකද වෙන්නේ? මෙන්න මේ සිතට දෙන අගය අඩු වෙලා යනවා. සිත පිළිබඳව උපාදානිය අඩු වෙලා යනවා. මේකද මේ මම මෙච්චර අමාරුවෙන් නඩත්තු කරන සිත? පවත්වන්න බැරි, නවත්වන්න බැරි, මගේ කරගන්න බැරි, මට ඕන විදිහට පවතින්නේ නැති මේ සිත මොකට උදා උපාදානි කරන්නද කියලා මෙන්න මේ සිත ගැන තමන්ගේ හිතේ පවතිනා වූ මේ තණ්හාව උපාදානි දුරු වෙලා යනවා. දැන් අපි මේ සැප විඳිනවා කියලා මොකද්ද කරන්නේ? අපි හැම කෙනෙක්ම සැප විඳින්න කැමති. ඒතර සැප විඳිනවා කියලා මොකද්ද ඔබට වෙන්නේ? තමන් කැමති වූ පෙනෙන සිතක් ඇති වෙනකොට සැපයි කියලා කිව්වා. තමන් ප්‍රිය වූ, තමන්ට සැප වේදනාවක් ලබලා දෙන ඇහෙන සිතක් ඇති වෙනකොට අපි ඒක කිව්වා සැප විඳිනවා කියලා. තමන් කැමති වූ, තමන්ට සැප වේදනාවක් ලබලා දෙන ගන්සුන් දැන සිතක් ඇති වෙනකොට අපි කිව්වා සැප විඳිනවා කියලා. තමන් කැමති වූ, තමන්ට සැප වේදනාවක් ගෙන දෙන රස දැන සිතක් ඇති වෙනකොට අපි කිව්වා සැප විඳිනවා කියලා. තමන් කැමති වූ, තමන්ට සැප වේදනාවක් ගෙන දෙන ස්පර්ශයක් දෙනකොට අපි කිව්වා ස්පර්ශ දෙන සිතක් ඇති වෙනකොට කිව්වා අපි සැප විඳිනවා කියලා. තමන් කැමති වූ, තමන්ට සැප වේදනාවක් ගෙන දෙන සිතුවිල්ලක් මතක් වෙනකොට, මතක් වෙන සිතක් ඇති වෙනකොට අපි කිව්වා සැප වේදනාවක් කියලා, සැප විඳිනවා කියලා. එහෙනම් අපි සැප විඳිනවා කියලා කිව්වෙම තමන් කැමති වූ, තමන් උපාදානි කරගත්ත සිත් ඇති වෙනකොට සැපයි කියලා කිව්වා. තමන් අකමැති වූ සිත් මේ ආයතන හය ඇති වෙනකොට අපි දුකයි කියලා කිව්වා. එහෙනම් සැප කිව්වෙත්, දුක කිව්වෙත් මේ සිත් හයම නේද? මේ ආයතන හයේ ඇති වෙන සිත්මයි අපි සැපයි කියලා කිව්වෙත්, මේ සිත්මයි අපි දුකයි කියලා කිව්වේ. චිත්තේන නීයති ලෝකේ චිත්තේන පරිකස්සති චිත්තසේක ධම්මස්ස සබ්බේය අසමංගලමගු. එතකොට මේ සිතමයි ලෝකේ කිව්වේ. මේ සිතත් එක්කම තමයි ලෝකය ඇදි 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 දිගට යන්නේ. මේ සිතක් හදන්නම තමයි ඔබ මහන්සි වෙන්නේ. එතකොට මේ සිතත් එක්කමයි ඔබ ජීවත් වෙන්නේ. මේ සිතමයි හොයන්නේ, නැවත උපතක් ලබන්නේ, මේ ප්‍රාර්ථනා කරන්නේ, නැවත ඉපදෙන්න හිතන්නේ. පංචකාම ලබන්න මේ කාම ලෝකෙට එනවා කියලා කිව්වනේ. පංචකාම ලබනවා කියලා කිව්වේ මේ ඇහැ කන දිවනාසී ශරීරයේ කියන මේ පංචින්ද්‍රයන්ගේ සිත පහ හදන එක. එහෙමනම් හිතක් හදන්නමයි ඔබ මේ නැවත උපදින්නේ. එහෙමනම් මෙතන ඇති වෙන්නේ සිතක්මයි. ඒ සිත උපාදාන කරගෙන නැවත මේ සිත් හදන්නමයි ඔබ මේ භවයේ යන්නේ. එහෙමනම් මෙන්න මේ සිතම පමණයි ලෝකෙ කියලා කියන්නේ. දැන් තමන්ට පැහැදිලි වෙන්නේ මේ ලෝකෙ කිව්වේ මේ සිත්ය. එහෙනම් සිතමයි ලෝකෙ කියන්නේ. මේ සිත නිසාම තමයි මේ ඉදිරියට ඇදි 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 යන්නේ. මේ සිත උපාදාන කරගෙන තමයි ඉදිරියට භවය සකස් වෙන්නේ. මේ සිතත් එක්කමයි ගමන තියෙන්නේ. චිත්තස්ස පරික චitte නියත ලෝකේ චitteන පරිකස්සති. සිත තමයි මේ ඇදගෙන ඇදගෙන ඉස්සරහට යන්නේ. චිත්තස්සේක ධම්මස්ස සප්පේ වසමං වගු. මේ සිත කියන එකම ධර්මතාවයට මුළු ලෝකෙම වසඟයටපත් වෙලා තියෙනවා. මුළු ලෝකෙම රැවටිලා. මේක මැජික් එකක් වගේ. මේ විඥාන මායූපමාච විඥාණං කියලා කියනනේ. විඥාන කියන එක කියන්නේ මේ සිත හදන ස්වභාවයනේ. මේක මායාකාරයක් වගේ. ඉතින් මේ මැජික් දර්ශනයට කැමති වෙලා වසඟ වෙලා මේ මුළු ලෝකෙම මේ මැජික් දර්ශනයට වසඟ වෙලා කියලා කියනවා. මේ සිතට වසඟ වෙලා තියෙනවා. මේ සිත නම් වූ එකම ධර්මතාවයට තමයි වසඟ වෙලා ඉන්නේ. හොඳට හිතලා බලන්න. මේක නේද ඇත්ත? මේ සිතටමයි සිතමයි අපට උපාදානෙන්නේ. බාහිර දෙයක් නෙවෙයි උපාදානෙ වෙන්නේ. සිතමයි උපාදානෙ වෙන්නේ. හැබැයි අපි තව ඉදිරියටත් කියමු, මේ සිත උපාදානෙ වෙනවා නම් ඇයි අපට මේ බාහිර දේවල් අපට ඕන වෙලා තියෙන්නේ කියලා. ඊට ඉස්සෙල්ලා අපිට හොඳට තේරුම් ගන්න ඕන එකක් තියෙනවා, සිත නিত্যද අනිත්‍යද කියන එක. මේක ප්‍රායෝගිකව බැලුවනම් එයාට අනිවාර්යයෙන්ම තේනවා මේ සිත කියන එක නිත්‍ය එකක් නෙවෙයි අනිත්‍ය එකක් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නියම් කිසි කෙනෙකුට යමක් නිත්‍යයි කියලා ගන්නම ඕනේ නම් ගන්නම ඕනේ කියලා හිතෙනවනම් කය නිත්‍යයි කියලා ගන්න කියනවා. හැබැයි මේ සිත නිත්‍යයි කියලා ගන්න එපා කියනවා. ඇයි ඒ? දැන් ඔබ වම් පැත්ත බලනකොට ඇති වෙන පෙනෙන සිත ඔළුව හරවලා දකුණු පැත්ත බලනකොට මොකද වෙන්නේ? ආරසිත නිරුද්ධ වෙලා වෙනක් වෙන්න සිතක් ඇති වෙලා. දැන් කනට එක ශබ්දයක් ඇහෙනකොට මේ නිනාංශේ අයන්න කියනකොට ඇහෙන සද්දේ නිරුද්ධ වෙලා අල්මයන්න කියනකොට ඇහෙන සිත ඇති වෙලා අරක නෙවෙයි මේක වෙන සිතක් ඇහෙන සිතක්. එතකොට පෙනෙන සිත නිරුද්ධ වෙනවා. පෙනෙන සිත ඒ ආයතනය තුලත් ඉපදෙමින් නිරුද්ධ වෙමින් ඉපදෙමින් නිරුද්ධ වෙමින් තියෙනවා. අපි කිව්වොත් විනාඩි 5ක් ටීවී එක දිහා බලාගෙන ඉන්නකොට හිතලා බලන්න, ඒ විනාඩි 5ේ පළවෙනි පටන් ගන්නකොට පෙනිච්ච සිතද දෙවෙනි විනාඩියේ තියෙන්නේ කියලා. මේ රූපේ වෙනස් වෙනවත් එක වෙනස් වෙන වේගෙම. දැන් අපි චිත්‍රපටියක් වගේ බලනකොට ඒ වෙනස් වෙන වේගෙම පෙනෙන සිත නේද මේ පරණ සිත නිරුද්ධ වෙන අලුත් එකක් එනවා. එහෙම නේද මේ සජීවීව අපි දකින්න දේ දකින්නේ? විනාඩි 5ක් ඔබ සින්දුවක් අහගෙන ඉන්නකොට එක සිතක්ද මේ? අපි දැකලා තියෙනවා ඔය සමහර සින්දුහන ප්ලේයර් එක සින්දුහන තියෙන්නේ අර උපකරණ අන්න ඒ වගේ සමහර ඒ වගේ පෙන්නුම් කරන අර සද්දේ ඉහළට යනකොට පහළට යනකොට පොඩි රතු පාට කෑලි වලින් පෙන්නුම් කරනවා. එතකොට බලන්න හරියට මේ ඇහෙන සිත කියන එක එක සද්දයක් එක සිතක් අර එක සද්දයක් මේ ඉරක් වගේ. එතකොට මේ උඩට පහළට යන ඉරි ගොඩක් ඔබ දකින්න ඇති එක වචනයක් කතා කරනකොට විශාල ඉරි ප්‍රමාණයක් උඩට පහළට ගිහිල්ලා යනවා. මොකද මේ අර ඒකේ නිකුත් වෙන શબ્දේ තමයි අඳුරගන්නේ. අන්න ඒ තරම් වේගකින් ওই සිත කියන එක ඇති වෙන නිරුද්ධ වෙන එක. ඒ සෙට් එකක් තමයි අපට වචනයක් කියලා අපි අඳුරගන්නේ ඇහෙන සිත කියලා. එතකොට මේ වචනයක් කියනකොට අකුරු ගොඩක් තියෙනවනේ. එක අකුරක් කියනකොටත් අර මේ සිත් ගොඩකින් තමයි අකුරු අඳුරගන්නේ. එතකොට අකුරු ගොඩක් එකදෙනේ දෙන වචනයක් කියලා කියන්නේ ඇහෙන සිත් ගොඩක් එතන. විශාල ප්‍රමාණයක්. එතකොට ඒ වචන ගොඩක් එකතු වෙලා ඇති වෙන වාක්‍යයක් කියලා කියන්නේ ඊටත් වඩා ගොඩක්. එතකොට ඒ වාක්‍ය ගොඩක් එකතු වෙලා ඇති වෙන කතාවක් කියලා කියනකොට මේ සිත් මහා තොගයක් මෙතන. එතකොට මේක එච්චර සංකීර්ණ කරගන්න එපා. මේක ප්‍රායෝගිකව අපිට මේ විස්තර කරාට මේක බලන්න එච්චරම ලේසි නැහැ. يعني එච්චර වේගකින් අපිට අල්ලා ගන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපිට පැහැදිලිව තේරෙනවානේ මේ සිත කියන එක මෙච්චරම මේ ඇහෙන සිතක් ගත්තොත් මේ තරම් ප්‍රමාණයක් සිත් මෙතන තියෙනවා කියලා අපි පසුව ඉදිරියේදී කතා කරනවා. මේ සිතේ වේගය කියන එක කොච්චර තියෙනවද කියලා තේරුම් ගන්න තව ඉදිරියට අපි කතා කරනකොට විස්තර කරනවා. අපි එහෙමනම් අපි අද දිනේදී බලමු තව චුට්ටක් මේ සිත ගැන, කොහොමද මේ සිත හැදෙන්නේ කියලා. සම්මුදේ ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති, මේ හිත හැදෙන්නේ කොහොමද කියලා බලන්න කියලා කිව්වා. අපි බලමු මේ එක සිතක් අරගෙන මේ සිත හැදෙන්නේ කොහොමද කියලා. අපි ගමු මේ පෙනෙන සිත කියන එක. ඇහැට පුළුවන් ද පෙනෙන සිත හදන්න? හිතර බලන්න, ඇහැට තනියම පුළුවන් ද පෙනෙන සිත හදන්න? බෑ නේද? ඇහැට තනියම බෑ. ඇහැට රූපයක් ඕනේ, වර්ණ රූපයක් ඕනේ. කනට තනියම බෑ ඇහෙන සිත හදන්න. කනට ශබ්දයක් ඕනේ, බාහිර රූපයක්. නහයට තනියෙන් බෑ ගඳ සුවඳ දෙන්න සිත හදන්න. නහයට ගඳ සුවඳක් ඕනි. දිවට තනියෙන් බෑ සිත හදන්න. දිවට රසයක් ගෑවෙන්න ඕනි. කයට තනියෙන් බෑ හිතක් හදන්න. කයට ස්පර්ශයක් අවශ්‍ය කරනවා. මනසට තනියෙන් බෑ සිතක් හදන්න. මනසට සිතුවිල්ලක් ඕනි කරනවා. එහෙමනම් ඇහැයි රූපයයි විතරක් තිබුණොත් ඇහැට රූපයක් ආපුවාම සිතක් සකස් වෙනවද? කනට ශබ්දයක් ආපුවාම හිතක් සකස් වෙනවද? නහයට ගන්සුවඳක් ආපුවාම හිතක් සකස් වෙනවද? දිවට රසයක් ආපුවාම හිතක් සකස් වෙනවද? කයට ස්පර්ශයක් ආපුවාම හිතක් සකස් වෙනවද? මනසට සිතුවිල්ලක් ආපුවාම සිතක් සකස් වෙනවද? එහෙම වෙනවා නම් මලමිනියේදී සිත සකස් වෙන්න ඕනේ. මොකද මලමිනියෙත් ඇහැක් තියෙනවා, බාහිර රූප තියෙනවා. මලමිනිය කනක් තියෙනවා, බාහිර ශබ්ද තියෙනවා. එහෙමනම් මේ ඇහැ කන දිවනාශී ශරීරයේ මනස කියන ඒවාට කිව්ව ආධ්‍යාත්මික රූප කියලා. මේවට ගෝචර වෙන, මේගොල්ලෝ කෑම විදිහට ගන්න බාහිර ඒවාට කිව්වා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි කියන ඒවාට කිව්වා බාහිර රූප කියලා. එතකොට ආධ්‍යාත්මික රූපයක් තියෙන්න ඕනේ. ඒකට බාහිර රූපයක්ත් මුණ ගැහෙන්නත් ඕනේ. හැබැයි තව දෙයක්ත් තියෙන්න ඕනේ. එයා මැරිලා නැති වෙන්න ඕනේ ඒ වෙලාවේදී. නැත්තම් එයාට පණක් තියෙන්න ඕනේ. මෙන්න මේ කොටස් තුනම තිබ්බොත් මේ ආයතනය තුල සිත සකස් වෙනවා. පැහැදිලිද? කොහොමද සිත සකස් වෙන්නේ? බාහිර රූපයක් තියෙන්න ඕනේ. ආධ්‍යාත්මික රූපේ තියෙන්න ඕනේ. ඒ වගේම මෙතන පණ ක්‍රියාත්මක වෙන නැත්නම් පණ තියෙන්නත් ඕනේ. නැත්නම් මලමිනිය සිත හැදෙන්න ඕනේනේ. එහෙමනම් පණ කියන එකකුත් තියෙන්න ඕනේ. එහෙමනම් මේ පණ කියන එක අපි කිව්වා මේ ජීවිත ඉන්ද්‍රිය කියලා. මේ ජීවිත ඉන්ද්‍රිය තියෙනකන් විතරයි මේ ජීවත් වෙනවා කියන එක තියෙන්නේ. එහෙමනම් නේද? එහෙම නැත්තම් මේකට ආයුෂයක් තියෙන්න ඕනේ. අපේ ආයුෂ ඉවරුනොත් ජීවත් වෙන්න බෑනේ. ඒතකොට ආයුෂය තීරණය වුණේ මොකෙන්ද? කර්මෙන්. කර්මෙන් තීරණය වුණ ආයුෂයක් තියෙනවා. ඒ ආයුෂය තියෙන නිසා, ඒ ආයුෂය තියෙන නිසා මොකද වෙන්නේ? මෙන්න මේ ආධ්‍යාත්මික රූපේට බාහිර රූපයකට වෙනකොට සිතක් හට ගන්නවා. ඒතකොට මේ ආයුෂය පවතින්නේ මොකටද? අපි කොහොමද අපි ගිය දේශනා ඉතිකලා ආයුෂය පවතින්නේ උණුසුම නිසා කියලා කිව්වා. ඒතර උණුසුම පවතින්නේ ආයුෂය නිසා. නැත්තම් පණ තියෙන හින්දා රස්නේ තියෙනවා, රස්නේ තියෙන හින්දා පණ තියෙනවා. මේ දෙන්න එකට එකට උපකාර වෙලා යනවා කියලා අපි තේරුම් ගත්තා. අපි ගිය සතියේදී ධර්ම දේශනාවේදී අපි මේක කතා කරා. එහෙමනම් අපි දැන් මේ සිත හැදෙන්නේ කොහොමද කියලා තමයි බැලුවේ. මේ සිත හැදෙන්න නම් මොකක්ද ඕනේ? බාහිර රූපයක් ඕනේ. ආධ්‍යාත්ම රූපෙට ඒ බාහිර රූපෙ මුණ ගැහෙන්න ඕනේ. එතකොට මේ පණ කියන එකක් තියෙන්න ඕනේ. එතකොට අපි මීට පෙර ධර්මදේශනාවකදී කිව්ව ගාතාවක් මතක ඇති. අචිරං වත යංකායෝ පටවින් අදිසෙස්සති චුද්ධෝ අපේත විඤ්ඤාණෝ තිරච්ඡන්ත කලින්කර. මේ කය කියන එක ටික කාලයකදී, වැඩි කලක් තියෙන්නේ ටික කාලයකදී මොකද වෙන්නේ? මෙන්න මේ විඤ්ඤාණේ පහව ගිහිපුවාම, නැත්නම් විඤ්ඤාණේ නිරුද්ධ වුණාට පස්සේ හරියට මේ දිරාගෙන ගියපු දර කොටයක් වගේ මේ පොළොවට වැටෙනවා කියලා. එතකොට මෙතනදී මේ චුද්ධෝ අපේත විඥානෝ විඥානේ පහව ගියපුවාම කියන්නේ මැරුණාම. එතකොට මෙතන තමන්ට පැහැදිලිව තේරෙනවා මේ විඥානේ කිව්වේ මොකේද? පණට තමයි මේ විඥානේ කිව්වේ. අපි අපේ භාෂාවෙන් අපි කියනවා මේ එයාගේ පණ ගියා මැරෙනවා කියනකොට අපි කියන්නේ එහෙමනේ, එයාගේ පණ ගියා කියලා. එහෙනම් මේ පණ කියන එකට තමයි මේ විඥානය කියලා කියන්නේ. එහෙනම් දැන් අපි දන්නවා මේ සිතක් හැදෙන්න මොනවද අවශ්‍ය කොටස් ටික කියලා. මොනවද අවශ්‍ය කොටස් ටික? ආධ්‍යාත්මික රූපයක් තියෙන්න ඕනේ, ඒකට බාහිර රූපයක් ස්පර්ශ වෙන්න ඕනේ, සම්බන්ධ වෙන්න ඕනේ, එතකොට විඥානය තියෙන්න ඕනේ. එතකොට මේ කොටස් තුනම එකතු වෙනකොට ඔන්න පෙනෙන සිත කියන එක ඇති වෙනවා. මේ කොටස් තුනේ එකක්වත් නැති වුණොත් බලන්න මේ සිත ඇති වෙනවද කියලා. අපි බලමු මේ පෙනෙන සිත ගැන බලමු. පෙනෙන සිත ඇති වෙනකොට මොනවද ඕනේ කරන්නේ? ඇස තියෙන්න ඕනේ, පෙනෙන ඇස. ඊළඟට මේකට බාහිර රූපයක් සම්බන්ධ වෙන්න ඕනේ. මේක ඉදිරියේ මේ රූප ඡායාවක් වැටෙන්න ඕනේ ඇතුළට. එතකොට මේ ඇස තියෙන්න ඕනේ, රූපයක් තියෙන්න ඕනේ, ඒ දෙක තිබුණාට මදි විඥානය කියන එක තියෙන්න ඕනේ. විඥානය කිව්වේ මොකද්ද? මේ ලෝකේ ධාතු හයක් තියෙනවා කිව්වා. මේ ධාතු හය මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. එතකොට මේ විඥානයේ ගතිය මොකද්ද කිව්වේ? සිත් හදන ගතිය. විඥානය කියන්නේ සිත් හදනවට. එතකොට මේ සිත් හැදෙන ස්වභාවයක් තමයි මේ විඥානය කියන එකේ තියෙන්නේ. එහෙමනම් විඥානය කියන්නේම සිත් හැදෙනවට. එහෙමනම් මොකද වෙන්නේ? මෙන්න මේ පණ කියන එක නැත්තම් විඥානය කියන එක මොකද්ද? මේ සිත් හැදෙනවට තමයි කියන්නේ. පණ තියෙනවා නම් සිත් හැදෙනවා, පණ නැත්තම් සිත් හැදෙන්නේ නැහැ. එහෙමනම් ඔන්න ඇහැ තියෙන්න ඕනේ, බාහිර රූපයක් තියෙන්න ඕනේ, ඊළඟට විඥානය තියෙනකොට මෙන්න පෙනෙන සිත කියන එක ඇති වෙනවා. එතකොට මේ විඥානේ ඇහි ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ ඒ වෙලේ මේ පෙනෙන සිත තමයි විඥානේ හැදෙන්නේ. මම මේ මෙහෙම කියන්නේ මේ විස්තර කරන්න වෙන ක්‍රමයක් නැති නිසා. එතකොට මේ විඥාණය බාහිර රූපයයි ඇහැයි ස්පර්ශ වෙනකොට ඇතිවෙන විඥාණය කියන්ට අපි කිව්වා චක්කු විඥාණය කියලා. ඒ කියන්නේ චක් විඥානය කියලා කියන්නේ දැන් හැදෙන්නේ පෙනෙන සිතයි. ඊළඟට කනටත් මෙන්න මේ ඇහෙන සිත හැදෙන්න මොකක්ද ඕනේ? කන තියෙන්න ඕනේ, ඒකට ස්පර්ශ වෙන්න ශබ්දයක් තියෙන්න ඕනේ, ඊළඟට විඥානයක් තියෙන්න ඕනේ. එතකොට මෙතනදී හැදෙන්නේ ඇහෙන සිත. මේ ඇහෙන සිත හැදෙන නිසා මේකට කිව්වා සෝත විඥානය කියලා. එතකොට මේ ගන්සුන් දෙන සිත හැදෙන්නේ කොහොමද කියලා බලමු. එතකොට අපිට නහය තියෙන්න ඕනේ ක්‍රියාත්මක වෙන කරන්න පුළුවන් විදිහේ මැරිච්ච නැති හොඳ නහයක් තියෙන්න ඕනේ. ඊළඟට මේකට ගඳ සුඳක් ස්පර්ශ වෙන්න ඕනේ. එතකොට මෙතන පණ තියෙනවා නම් නැත්නම් විඥානේ තියෙනවා නම් මොකද වෙන්නේ? ගඳ සුඳ දෙන සිත සකස් වෙනවා. එතකොට මේ ගඳ සෝද දැන්න සිත සකස් වෙන නිසා මෙන්න මේකට කිව්වම මොකද්ද? ගාන විඥානය කියලා. ඊළඟට අපි රස දැන්න සිත කොහොමද හැදෙන්නේ බලමු. රස දැන්න සිත හැදෙන්න මොකක්ද තියෙන්න ඕනේ? දිව හොඳට තියෙන්න ඕනේ. ඊළඟට මේකට රසයක් ස්පර්ශ වෙන්න ඕනේ. දිව විතරක් තිබ්බට මදි. නිකන් ඉන්නකොට දිවට රස දැනෙන්නේ නැහැ. දිවට රසයක් ස්පර්ශ වෙන්න ඕනේ. එතකොට දැන් පණ තියෙන නිසා නැත්තම් මේ විඥානේ තියෙන නිසා මොකද වෙන්නේ? රස දැනෙන සිත සකස් වෙනවා. රස දැනෙන සිත සකස් වෙන නිසා මෙන්න මේ විඥානට කිව්ව මොකද්ද? ජීවහා විඥානේ කියලා. ඊළඟට අපි බලමු කය. එතකොට මේ කයට මොකක් හෝ දෙයක් ස්පර්ශ වෙන්න ඕනේ. මේ ධාතු හතරෙන් හැදුණු මොකක් හෝ ස්පර්ශ වෙනකොට ඒකේ තියෙන පටවි ස්වභාවය, එහෙම නැත්නම් තේජෝ කියන ස්වභාවය, නැත්නම් තද සින්දු ස්වභාවය, උණුසුම සීතල කියන ස්වභාවය මේකට දැනෙනවා. එතකොට මේ ස්පර්ශ වෙනකොට මේක දැනෙන්න නම් මොකක්ද තියෙන්නේ? පණ තියෙන්න ඕනේ, විඥානේ තියෙන්න ඕනේ. එහෙමනම් මෙතන ඇති වෙන්නේ මොකද්ද? ස්පර්ශ දෙන්න සිත. එහෙමනම් මෙන්න මේ විඥානේ ටිකක් කාය විඥානේ කියලා. ඊළඟට මනසට සිතුවිල්ලක් ස්පර්ශ වෙනකොට පණ තියෙන නිසා ඔන්න මතක් වෙන සිතක් ඇති වෙනවා. ඒකට මතක් වෙන සිතක් ඇති කරන නිසා මෙන්න මේකට කිව්ව මොකද්ද? මනෝ විඥානය කියලා. එහෙමනම් විඥානේ කියන එකේ ක්‍රියාකාරීත්වය සිත හදන එකමයි. විඥානේ කියන්නේ සිත හදනවා තමයි. නැත්නම් මේ නාම ධර්ම නිකුත් වෙනවා කියන එක. නාම ධර්ම මේ විඥානයේත් එක හට ගන්න. විඥානේ කියන්නේ මේ නාද නාම ධර්ම ටිකට. එතකොට නමුත් මේ චක්කු විඥානේ, සෝත විඥානේ, ගාන විඥානේ, ජීවහා විඥානේ, කාය විඥානේ, මනෝ විඥානේ කියලා නම් හයකින් සඳහන් වෙන්නේ මොකක් නිසාද? පේනෙන සිත හැදෙනකොට චක්කු විඥානේ කියුවා. ඇසෙන සිත හැදෙනකොට සෝත විඥානේ කියුවා. ගන්සුන් දෙන්න සිත හැදෙනකොට ගාන විඥානය කිව්වා. රස දෙන්න සිත හැදෙනකොට ජීවහා විඥානය කිව්වා. ස්පර්ශ දෙන්න සිත හැදෙනකොට කාය විඥානය කිව්වා. මතක් වෙන සිත හැදෙනකොට මනෝ විඥානය කිව්වා. ඒ කාර්යයට අනුව ඒ වැඩේ කරනකොට ඒ නම ඒ විඥානේට නමින් මේ විඥානේ හඳුන්වා දුන්නා. අන්න ඒකයි මේ එක එක නම් ටිකක් තියෙන. හරියට හිතන්න ඔන්න එක මහත්තයෙක් ඉන්නවා. මේ මහත්තයා වැඩ කරන්නේ පොලිසිය. මේ පොලිසිය වැඩ කරනකොට හැමෝම කියනවා, ලංකාවේ හැමෝම කියනවා මෙයාට රාළහාමි කියලා. දැන් මේ මහත්තයා මොකද කරන්නේ? මේ මහත්තයාගේ නම තමයි නිමල්. මේ නිමල් කියන මහත්තයා දැන් වැඩ ඉවර වෙලා සාමාන්‍ය ඇඳුමක් ඇඳගෙන වාහනේ එලවගෙන යනවා. වාහනේ පදවගෙන යනකොට පාරේ මිනිස්සු මේ මහත්තයා අඳුරන්නේ කොහෙද වැඩ කරන්නේ කියලා දන්නේ නැහැ. පාරේ මිනිස්සු කියන්නේ මොකද්ද? ඩ්‍රයිවර් මහත්තයා කියලා. ඊළඟට මේ මහත්තයා පොයේ දවසට සිල් ගන්න පන්සලට යනවා. එතකොට හාමුදුරුවෝ මේ මහත්තයාට කියනවා උපාසක මහත්තයා කියලා. ඊළඟට මේ මහත්තයාට තියෙනවා කුඹුරා. එතකොට මේ මහත්තයා නිවාඩු දවසේ මොකද කරන්නේ? කුඹුරට බැහැලා කුඹුරේ වැඩ කරනවා. එතකොට දකින්න අය කියනවා පාරේ යන අය ගෝවි මහත්තයා කියලා. ඊළඟට මේ මහත්තයා යාළුව ළඟට යනවා. එතකොට යාළුව මෙයාට කියනවා නිමල් කියලා. මේ මහත්තයා ගෙදර යනවා. එතකොට මේ මහත්තයාගේ දරුවා මෙයාට කියනවා තාත්තා කියලා. එතකොට දැන් පුද්ගලයෝ ගොඩක්ද නැත්නම් එකම පුද්ගලයා එක එක අවස්ථාවේ එක එක වැඩේ කරනකොට එක එක නම් කියනවාද? එහෙම නැත්නම් අපි කිව්වොත් මේ ඩ්‍රයිවර් මහත්තයා කියලා කියන්නේ මිනිස්සුයෙකුට කියන නමක් නෙවෙයි, ඒ ක්‍රියාවකට කියන නමක්. රාළහාමි කියලා කියන්නේ පුද්ගලයෙකුට කියන නමක් නෙවෙයි, ඒ තියෙන වැඩ ටිකකට කියන නම. ගෝවි මහත්තයා කියලා කියන්නේ පුද්ගලයෙක්ගේ නමක් නෙවෙයි, ඒක ඒ ගෝවිතෙන් කරනවා කියන වැඩේ කරනකොට ඒ ක්‍රියාවට කියනවා. ඒ වගේ චක් විඥාණය කියලා කියන්නේ පෙනෙන සිත හදනවට කියන එක. සෝත විඥාණය කියලා කියන්නේ ඇහෙන සිත හදනවට කියන එක. ගාන විඥාණය කියලා කියන්නේ ගන්සුන් දැන සිත හදනවට කියන එක. ජීවහා විඥාණය කියලා කියන්නේ රස දැන සිත හදනවා කියන එක. කාය විඤ්ඤාණය කියලා කියන්නේ ස්පර්ශ දෙන සිත හදනවා කියන එක. මනෝ විඤ්ඤාණය කියලා කියන්නේ මතක් වෙන සිත හදනවා කියන එක. එහෙමනම් මම හිතනවා මේ විඤ්ඤාණ හය හැමෝටම පැහැදිලි ඇති කියලා. විඤ්ඤාණය කියන්නේ ධාතුවක්. විඤ්ඤාණය කියලා කියන්නේ ධාතුවක්. එතකොට මේ විඤ්ඤාණ ධාතුව ඒ කරන ක්‍රියාව අනුව ඒ නම් හයක් ඇති වෙලා තියෙනවා. හොඳයි. එහෙමනම් අපි බලමු මෙන්න මේ අපේ ඇහැ කියන එක. ඇහැ කියන එක අපි දන්නවා මේ අන්ධයටත් ඇහක් තියෙනවා. අන්ධ මිනිස්සුන්ට මේ ඇහැ කියලා අපට පේන මේ බෝලේ වගේ එක නැතුව නෙමෙයි නේ ඒගොල්ලන්ට ඇහැ පේන්නේ නැත්තේ. එහෙමනම් අපි මේ ඇහැ ඇහැ කියලා මේකට කිව්වට ඇත්තටම ඇහැ කියන්නේ මෙතෙන් නෙමෙයි. ඇහේ තියෙන ප්‍රසාද රූපේ කියලා. මේ අපිට පේන මේ බෝලේ වගේ කොටස්සයි ওই කාචයේ සියල්ලම මෙන්න මේ රූපේ අඳුරගන්න අවශ්‍ය කරන මේ ප්‍රසාද රූපේට මේ රූපේ ඡායාව ගෙනල්ලා දෙන්න උපකාර කරන කොටස් ටිකක් විතරයි. මේක කියනවා මුං ඇටයක් දෙකට පළපුවාම තියෙන වගේ පොඩි කොටසක් තමයි මෙන්න මේ මුං පියල්ලක් වගේ කොටසක තමා මෙන්න මේ ඇසේ ප්‍රසාද රූපය කියලා කියන්නේ කියලා. ඒතර අපි විද්‍යාවෙන් මුත් දන්නවනේ මේ ඇහැ කියන එකේ තියෙනවා දෘෂ්ටි විතාණේ කියලා. රූප අඳුරන තැන. අන්න ඒ ස්ථානෙට තමයි ඇහැ කියලා සඳහන් වෙන්නේ. ඒ ප්‍රසාදේ කියන එක. ඒතර මේ රූපය කියන එක අඳුරගන්නේ මෙන්න මේ ප්‍රසාදේ කියන ස්ථානේ විතරයි. ඇහි ප්‍රසාදේ කියන එක ප්‍රසාද රූපේ චක්කු ප්‍රසාදේ කියලා කියනවා මේකට පාලි. එතකොට මේ අනිත් ටික මෙන්න මේකට මේ ප්‍රසාදයට මේ රූපේ ගෙනල්ලා දෙන්න උපකාර කරන කොටස් ටික. ඊළඟට කණේ තියෙනවා සෝත ප්‍රසාදේ කියලා. මේ කණේ කන් පෙත්ත කියන මේ කොටස් වල සද්ද ඇහෙන්නේ නැහෙනේ. එතකොට මේ වගේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි මේ සද්ද ඇහෙන්නේ නැති වෙලා තියෙන්නේ. මෙන්න මේ සෝත ප්‍රසාදේ කියන එකේට යම් කිසි දෙයක් ඇති වුණොත් මේ කණේ අනිත් කොටස් තිබුණා කියලා යාට සද්ද ඇහිමි කියන එක සිදු වෙන්නේ. එහෙමනම් මේ සෝත ප්‍රසාදේ කියන කොටසයි කණ කියලා අපි සඳහන් කරගන්නේ. එතකොට මේ අපි කියනවා කම්බරය කියලා. එතකොට කම්බරයට ආසන්නව දීර සහිත වූ අපි ඉගෙනගෙන තියෙන විද්‍යාවට කොටසක් තියෙනවා. අන්න ඒ දීරයේ චලනයේ වෙලා ඒක අණුව මේ ස්නායු ක්‍රියාත්මක වෙලා තමයි මෙන්න මේ සද්ද ඇහෙනවා කියන එක සිදු වෙන්නේ. දැන් ඇහත් එහෙමයි. එතකොට මේ දෘෂ්ටි විතාණය කියන එක නැත්තම් චක්කු ප්‍රසාදේ මේ මොලේ කොටසකුත් මේකට සම්බන්ධයක් තියෙනවා. ස්නායුත් එක ගිහිල්ලා අඳුර ගැනීමක් සිදු වෙන්න මේ මොලේ කොටසක් මෙන්න මේ ඇහැ කියන එකට මේ චක්කු ප්‍රසාදේ කියන කොටසට සම්බන්ධයක් තියෙනවා. අඳුර ගන්න බෑ නැත්තම් මේ රූප කොටසකට විතරක් බෑ මේක අඳුර ගැනීම කියන එක සිදු කරන්නේ. එතකොට කණෙත් එහෙම කණෙත් මේ මේ අපි දන්නවා මේ මොලේ ගැන ඉගෙන ගන්නට විද්‍යාවෙන් රූප අඳුර ගන්න වෙනම කොටසක් තියෙනවා. ශබ්ද අඳුර ගන්න වෙනම කොටසක් තියෙනවා. ගන්ධ සුවඳ අඳුර ගන්න මොලේ වෙනම කොටසක් තියෙනවා. රස අඳුරන කොටසක් මොලේ වෙනම තියෙනවා. ඊළඟට ස්පර්ශ අඳුර ගන්න කොටසක් තියෙනවා. ඒ වගේම සිතුවිලි අඳුරන්න වෙනම කොටසක් තියෙනවා. එතකොට මේ මොලේත් වෙන වෙන කොටස් වෙන් වෙලා තියෙනවා. මේවා වෙනුවෙන් වෙන වෙනම. එතකොට යම් කිසි හේකින් හදිසි අනතුරක් හරි වෙලා මොලේ මේ රූප අඳුරන කොටස අනතුරක් වෙලා ඒක ක්‍රියාත්මක නොවුනොත් එහෙම අපිට මේ ඇහැ තිබුණා කියලා ඇහි කොටස් ටික සම්පූර්ණයෙන් හොඳට තිබුණා කියලා අපිට රූප අඳුර ගැනීම කියන එක සිදු කරන්න බෑ. එතකොට මේ මොලයත් සම්බන්ධ වෙලා ස්නායු සම්බන්ධ වෙලා තමයි මෙන්න මේ අඳුර ගැනීම කියන එක සිදු වෙන්නේ. මේක මම නිකන් විස්තර කරා විතරයි. මේක දැනුමකට මිසක් මේ ප්‍රායෝගික දකින්න කතාවක් කිව්ව නෙවෙයි මෙහින්නන්සේ. එතකොට මෙහින්නන්සේට මේ ප්‍රසාදේ කියන එක තමයි විස්තර කරන්න ඕනේ උනේ. ඊළඟට මේ නහයෙත් තියෙනවා ගන්ධ සුවඳ අඳුරන ස්ථානයක් ඉලුකුරයක් වගේ ස්ථානයක් කියලා කියන විද්‍යා විමුක්තියක කියන ගන්ධ සුවඳ අඳුරන ස්ථානයක් තියෙනවනේ මේ නහයි. එතකොට හෙම්බිය සෑදුනා මේ ගන්ධ සුවඳ දැනෙන්නේ නැති ඉන්නේ මෙන්න මේ ස්ථානේ මේ මේ සෙම වලින් වැහිලා තියෙන නිසා. එතකොට මේ දිවෙත් තියෙනවා මේ මේ රස අඳුරන ස්ථානයක්. මොකද්ද මේ ස්ථාන? මේ දිවි තමන් දැකලා ඇති මේ චූටි චූටි බුදුහාමුදුරු දේශනා කරන්නේ නෙළුන් රේණු වගේ චූටි චූටි ස්ථාන තියෙනවා කියලා අපිට පේනවා. මේ දිවි තියෙනවා චූටි චූටි තේ ටේස්ට් බඩ්ස් කියලා කියන්නේ. ඒක රස අඳුරන කොටස් අන්න ඒවා. එතකොට මේ මේවා මේ දිවි තියෙනවා ඔබට උන්නම් පරීක්ෂා කරලා බලන්නත් පුළුවන්. මේ දිවි හැම තැනටම හැම රසම දැනෙන්නේ නැහැ. එක එක රස අඳුරන එක එක ස්ථානයේ තියෙන මේ මේ නෙළුන් රේණු වගේ කොටස් වල අඳුරන්නේ එක එක ස්ථානෙන් අඳුරන්නේ එක එක රස. එතකොට දිවියේ ලුණු රස දැනෙන තැන දන්නේ ලුණු රස අඳුරන්න විතරයි. එතකොට පැන් රස දැනෙන තැන අඳුරන්නේ ඒ කොටස දන්නේ පැන් රස අඳුරන්න විතරයි. තිත රස දැනෙන කොටසේ ඒ කොටස අඳුරන්නේ ඒ ප්‍රසාදයේ අඳුරන්නේ තිත රස පමණයි. ඇඹුල් රස ඒ කොටස පමණයි. අන්නේ විදිහට මේ දිවියේ කොටස් එක එක රස අඳුරන්නේ එක එක කොටස. එතකොට අන්න ඒ දිවී ඒ රසාඳුරණ තැනට කිව්වා මොකද්ද ජීවහා ප්‍රසාදය කියලා. එතකොට අපි හිතනවා අපි බලුවොත් එහෙම රස්නේ කෑමක් ගන්නකොට අපිට දිවට රස්නේ දැනෙනවා. හැබැයි අපි අහලා තිනවා රස්නේ කියන එක මේ කයට කාය ප්‍රසාදිර දැනෙන එක. ඊළඟට මේ කෑමේ ගොරෝසු සින්දු ඒවා දැනෙනවා. එතකොට අපි දන්නවා ඒක දැනෙන්න ඕනේ කාය ප්‍රසාදිත කියලා. එහෙනම් මේ දිව කියන එකේ මේ රස කියන එක දැනෙන කොටසට තමයි ජීවහා ප්‍රසාදය කියලා කියන්නේ. හැබැයි දිවේ මේ රස්නේ සීතල දැනෙන එකයි කාය ප්‍රසාදය කියන්නේ කායට දැනෙන කොටස. ඒතර ජීවහා ප්‍රසාදය කියලා කියන්නේම රස දැනෙන සිත් ඇති වෙනවා කියලා කියන්නේම මෙන්න මේ ජීවහා ප්‍රසාදය නිසා. ඒකට අපේ අනිත්‍යයතුණුනත් එහෙම තමයි. දැන් ඇහැ කියලා අපිට මේ පේන ඇහැ කියන එකට රස්නේ දැනෙනවා, සීතල දැනෙනවා, ගොරෝසු සිනිඳු ඒවා ඔක්කොම දැනෙනවා. ඒ කොටස කායට අයිති එක. හැබැයි මේ ප්‍රසාදය කියනකොට දැන් චක්කු ප්‍රසාදය, සෝත ප්‍රසාදය, ගාන ප්‍රසාදය කිව්වොත් මේ ප්‍රසාදය කියන ස්ථානේ අඳුරගන්නේ අර චක්කු ප්‍රසාදේ නම් රූපම පමණයි, සෝත ප්‍රසාදේ නම් ශබ්දෙම පමණයි, ගාන ප්‍රසාදේ නම් ගන්ධෙම පමණයි, ජීවහා ප්‍රසාදේ නම් රසම පමණයි. එතකොට මේ කාය ප්‍රසාදය කියන එක ශරීරයේ ඇතුළ පිට කියන කොටස් හැමතැනකම හැදිලා තියෙනවා. එතකොට ඒ කොටස් සියල්ලටම මෙන්න මේ සීතල රසනේ සිනිඳු ගොරෝසු ඔන්න ඔය විදිහට මේවා අඳුර ගැනීම හැකියාවක් තියෙනවා. මේවා අඳුර ගන්න බැරි කාය ප්‍රසාදේ නැති කොටස් තමයි මේ නියපොතු, කෙස්, ලොම්, ඊළඟට මේ දතේ ඇතුළු කුහරේ නෙවෙයි ඇතුළු කුහරේ ස්නායු තියෙනවා. මේ පිටපැත්තේ තියෙන දත කියන කොටසේ අන්න කාය ප්‍රසාදේ නේ. එතකොට අපිට ඒ දතක නරක් වෙලා සුද්ධ කරනකොට එහෙම මුල කෑල සුද්ධ කරා කියලා අපට රිදෙන්නේ. ඒක අර මේ ග්‍රයින්ඩර් එකක් වගේ කරගෙන, ඩ්‍රිල් එකක් වගේ එකක් කරගෙන හීල් කරනවා. ඒත් අපට රිදෙන්නේ නේ. හැබැයි ඒක හදිසියේ හැරි අර ස්නායු තියෙන කොටසට ගියොත් අපට ඔන්න කාය ප්‍රසාදේ තියෙන කොටසට ගියොත් අපට ස්පර්ශය දැනෙනවා. එතකොට මේ වගේ කාය ප්‍රසාදේ කියන කොටස මේ ශාරීරික අභ්‍යන්තරෙත් බාහිරත් දෙපැත්තෙම තියෙනවා. මොකද බඩ ඇතුලේ දෙයක් සමහරට දොස්තර මහත්තයා අහනවා කොතනද රිදෙන්නේ කියලා. එතකොට අපි මේ බඩ ඇතුලේ තැනක් කියන මෙන්න මෙතන රිදෙනවා. මගේ මේ හાર્ට් එක රිදෙනවා, හෘද වස්තු රිදෙනවා කියනවා, පෙනහළු රිදෙනවා කියනවා. එතකොට මේ කාය ප්‍රසාදේ කියන මේ හැම තැනකම තියෙනවා. එතකොට බඩවැල් වල දැවිල්ල ඇති වෙනවා, වේදනා දැනෙනවා. ඔය විදිහට මේ ශරීරයේ බාහිරයත් අභ්‍යන්තරයත් කියන හැම තැනම කාය ප්‍රසාදේ තියෙනවා. නියපොතු, දත්, කෙස්, ලොම් කියන මෙන්න මේ වගේ කොටස් වල හැර. ඊළඟට මනස කියලා කිව්වහම මේ ශරීරයේ පුරහම මේ මනස කියන රූපේ කියනක විස්තර කරලා නැහැ. බොහෝ වෙලාවට ධර්මයේ මං හිතන්නේ හම්බෙලා නැහැ මේ ඉන්නාසෙට නම්. එතකොට මනෝ ප්‍රසාදය කියන එක මේ අපිට ඒක හරියටම කියන්න සුදුසු නැහැ. අපි මේ ධර්මයේ හරියටම දන්නේ නැතුව සඳහන් වෙච්ච තැනක්. නමුත් මේ ස්නායු පද්ධතියට සම්බන්ධයි කියලා බොහෝ විට හිතන්න පුළුවන්. ස්නායු පද්ධතියට සම්බන්ධවමත් නෙමෙයි, සියුම් රූපයක් කියලා තමයි හිතන්න පුළුවන් ඉන්නේ. සුකම රූපයක් කියලා තමයි අපිට හිතා ගන්න වෙන්නේ මේ මනස කියන එක. හැබැයි බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම මේ රූප ගැන කියනකොට ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස කියන ඔක්කොම රූප වලට තමයි දාලා තියෙන්නේ. ගිරිමානන් සූත්‍රයේ අනත්ත සංඥා අනත්ත සංඥා විදි මෙන්න මේ බාහිර චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු අනත්තානුපස්සී විහෙරති. එතකොට මේක ආයතන කියලාත් කියනවා. ඊළඟට මේ රූප කියලාත් සඳහන් කරනවා. මේ බාහිර රූප, ආධ්‍යාත්ම රූප කියනකොට මේ මනසත් රූපයක් විදිහට තමයි ගණන් ගන්න. ඒකට එන සිතුවිලිත් රූප කියලා තමයි අපි අඳුරගන්නේ. එතකොට අපි කතා කරා මේ කාය කායනුපස්සනාව කොටසදී මේ මනස කියන එක රූපයක් කියන්නේ ඇයි, සිතුවිලි කියන රූප කියන්නේ ඇයි කියලා. ඒක නිසා මම හිතන්නේ මෙතනදී ගොඩක් වෙලාව ගන්නෙ නෑ ඒක මතක් කරගන්න. ආපෝසිරයක් මතක නැත්තම් ඒ ධර්මදේශනාවල චුට්ටක් අහලා බලන්න. මනස කියන එකත් රූපයක්, සිතුවිලි කියනවත් රූප කියලා අඳුරගන්නේ කොහොමද, මොන ලක්ෂණේ දේවගේ තියෙන්නේ කියලා අපි මේ ඉස්සෙල්ලා විස්තර කරලා තියෙනවා. එහෙමනම් අපි දැන් තේරුම් ගත්තා මේ සිත හැදෙන විදිහයි අපි කතා කරේ. මේ සිතක් එක ආයතනයක හැදෙන්නේ කොහොමද? අපි ඇහැගත්තොත් ඇසයි, රූපයයි, විඥානයයි තුන එකතු වෙලා තමයි මේ සිත හටගන්නේ. එහෙනම් මේ සිත කියලා හටගෙන තියෙන එකක් නෙවෙයි. මේ කරුණු තුනේ එකතු වෙනකොට ඒ වෙලෙට හැදෙන එකක්. එහෙමද බලන්න මේ පෙනෙන සිත ඒ වෙලාවට හැදෙන්නේ කොහොමද හැදෙන්නේ? බාහිර රූපය යසයි චක්කු විඥානි මේ තුන එකතු වෙනකොට එතන හට ගන්නවා සිත. එතකොට මේක නිරුද්ධ වෙනත් එක මොකද වෙන්නේ? මේ සිත නිරුද්ධ වෙලා යනවා. කණයි ශබ්දයයි සෝත විඥානයයි තුන එකතු වෙනකොට ඇහෙන සිත හට ගන්නවා. මේ තුන නිරුද්ධ වෙනකොට එතනම නිරුද්ධ වෙලා යනවා මේ සිත. නහයයි ගන්ධ සූඳයි ගාණ විඥානය තුන එකතු වෙනකොට ගන්සුන් දැන් සිත හට ගන්නවා. මේ තුන වෙන් වෙනකොට එතනම නිරුද්ධ වෙලා යනවා. මොකුත්ම නැහැ. නිරුද්ධ වෙනවා කියලා කියන්නේ මොකුත් ඉතුරු නැහැ. ආයෙත් දිවයි රසයයි ජීවහා විඥානය තුන එකතු වෙනකොට රස දැන සිත ඇති වෙනවා. මේ තුන නිරුද්ධ වෙනකොට කිසිවක් ඉතුරු නැතුව එතනම මේ රස දැන සිත නිරුද්ධ වෙලා යනවා. කයයි ස්පර්ශයයි කාය විඥානය තුන එකතු වෙනකොට ස්පර්ශ දැන සිත ඇති වෙනවා. මේ තුන වෙන් වෙනකොට එතන මේ සිත නිරුද්ධ වෙලා යනවා. මනසයි සිතුවිලි මනෝ විඥානය තුන එකතු වෙනකොට මතක් වෙන සිත ඇති වෙනවා. මේක වින් වෙනකොට එතනම මේ සිත නිරුද්ධ වෙලා යනවා. එහෙමනම් අද දින භාවනාව තමයි මොකද්ද? අපි බලනවා දැන් ඇති වෙලා තියෙන මොන සිතද කියලා. අපි මේ භාවනාව කරානේ ඊ සතිය. එතකොට අපිට ඒක දැනනොත් පේනන සිත කියලා. මේ ආයතනේ කොහේ හරි සිතක් ඇති වෙනවනේ. අපි හිතුවත් මේ ඇති වෙන සිත පේනන සිත නම් අපි බලනවා මේ පේනන සිත ඇති වෙන්නේ කොහොමද කියලා. ඇසයි රූපයයි චක්කු විඥානයයි එකතු වෙලා තමයි මේ සිත ඇති වෙන්නේ. ඒත් එක්ක අපිට තේරෙනවා මේ ඇසයි රූපයයි වෙන් වෙනකොට මේ චක්කු විඥානය නිරුද්ධ වෙලා යනවා. මේ සිත නිරුද්ධ වෙලා යනවා. ඒ වගේ හැම හිතක්ම ඇහෙන සිත අපි බලනවා දැන් මොකද්ද තීන සිත ඇහෙන සිතක් නම් මේ සිත ඇති වෙන්නේ කොහොමද බලනවා. කොහොමද මේ සිත ඇති වෙන්නේ? කණයි ශබ්දයයි සෝත විඥානයයි මේ තුන වෙන් වෙනකොට මේ සිත නිරුද්ධ වෙනවා. එතකොට මේ කොටස් තුනක් එකතු වෙනකොට සිත ඇතෙන බවත් මේ කොටස් තුන වෙන් වෙනකොට මේ සිත නිරුද්ධ වෙන බවත් මෙන්න මේ ආයතන හයෙම බලන්න. හොඳයි, එහෙනම් අපි අදට මේ ධර්ම දේශනාවට ලැබිලා තියෙන කාලය අවසන් වෙනවා. එහෙමනම් මම හිතනවා භාවනාව මේ පිරිසට පැහැදිලි ඇති කියලා. ඉන්නාස් විස්තර කරපු භාවනාව කොහොමද කරන්න කියලා. අපි හැම්බෙලාක මේ සිතක් එක්ක ඉන්නේ. එතකොට අපි මේ ඇති දැන් ඉන්න සිත මොකද්ද කියලා අඳුරගන්නවා. ඒක පෙනෙන සිත නම් මේ පෙනෙන සිත ඇති වෙන්නේ කොහොමද කියලා බලනවා. කොහොමද ඇති වෙන්නේ? ඇසයි රූපයයි චක්කු විඥානයයි තුන එකතු වෙලා. එතකොට තමන්ට තේරෙන්න ඕනේ මේ රූපය අයින් වුණ ගම මෙන්න මේ සිත නිරුද්ධ වෙලා යනවා. ඊළඟට ඇහෙන සිත ඇති වෙනකොට කොහොමද මේ සිත ඇති වෙන්නේ? කණයි, ශබ්දයයි, සෝත විඥානයයි මේ තුන එකතු වෙනකොට සිත ඇදෙනවා. ඉස්සෙල්ලා කොහෙවත් තිබ්බ එකක් නෙවෙයි මේ වෙලේ හට ගන්නවා. මේකේ මේ ශබ්දේ නිරුද්ධ වෙනත් එක්ක මෙන්න මේ සිත නිරුද්ධ වෙනවා. ගන්සුන් දැන් සිත කොහොමද ඇදෙන්නේ කියලා බලමු. නහයයි ගඳ සුවඳයි ගාන විඥානයයි ගඳ සුවඳ නිරුද්ධ වෙනත් එක්කම මෙන්න මේ ටික නිරුද්ධ වෙලා යනවා. මේ සිත නිරුද්ධ වෙලා යනවා. රස දැන සිත ජීවයි දිවයි රසයයි ජීවහා විඥානයයි. දැන් අපි කෑමක් අරගෙන දිවේ ගෑවිලා ඒක උගුරෙන් පාරට යනකොට මොකද වෙන්නේ? ඕන රස නිරුද්ධ වුණා. රස දැන සිතට මොකද වෙන්නේ? ඒ සිත එතනම නිරුද්ධ වෙලා ගියා. එතකොට අපිට මේ සිත දිගට දිගට හදන්න ඕන කියලා හිතන ආසාව තියෙන නිසා තමයි නැවත නැවත දිවේ ගාලා නැවත මේ සිත සකස් කරන්නේ. ඊළඟට කයට ස්පර්ශයක් එනකොටම කයයි ස්පර්ශයයි කාය විඥානය තුන එකතු වෙනකොට හැදෙනවා ස්පර්ශ දෙන්න සිත. මේ ස්පර්ශය නිරුද්ධ වෙනවත් එක්ක මේ සිත නිරුද්ධ වෙලා යනවා. මනසට සිතුවිල්ලක් එනවා මනෝ විඥානයත් එක්ක මේ තුන එකතු වෙලා හැදෙනවා මතක් වෙන සිත. එතකොට මේ සිතුවිල්ල නිරුද්ධ වෙනවා මතක් වෙන සිත නිරුද්ධ වෙලා යනවා. එහෙමනම් ආයතන හයෙම මෙන්න මේ කොටස් තුනක් එකතු වෙනකොට එතන හිත හට ගන්නවා. මේ කොටස් තුනෙන් එකක් වෙන් වෙනත් එක්ක මේ සිත නිරුද්ධ වෙලා යනවා. මේ කොටස් තුන එකතු වෙනකොට සිත හට ගන්නවා. මේක වෙන් වෙනකොට සිත නිරුද්ධ වෙලා යනවා. මේ කොටස් තුනේ එකක්වත් නැත්තම් මේ සිත හටගන්නෙත් නෑ. මේ කොටස් තුනේ වෙන් වුණාට පස්සේ සිත පවතින්නෙත් නෑ. එහෙමනම් මේ භාවනාව කරගෙන යන්න බලන්න. එහෙමනම් අද ධර්ම දේශනාවත් මේ සියලු දෙනාට මේ සිතේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය අවබෝධ කරගෙන, සිතේ යථා ස්වභාවය අවබෝධ කරගෙන, මේ සිත පිළිබඳව පවතින උපාදානය නිරුද්ධ කරගෙන, භවය නිරුද්ධ කරගෙන, නිවන සාක්ෂාත් කර ගැනීමට මේ ධර්ම දේශනාව ද හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සදා. ඥාතින්ට පින් අනුමෝදන් කරන්න. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ප්‍රාර්ථනා කරන්න. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉදම්මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡතු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුපත්තේවා සුපත්තේවා සුපත්තේවා.